සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පිනුතුන් හැම දිනාම අද මේ එකතු වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ නොම්බර 1048 පොතුවරාව මාළඹේ ලිපිණේ පදිංචි කමලා උයන්වත්ත මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. කමලා උයන්වත්ත මහත්මිය ඇතුළු පින්තුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ දේශනාවට මාතෘකා විදියට ලැබිලා තිබෙන්නේ සිත සහ සිතුවිලි නිරුද්ධ වන ආකාරයට මේ චිත්තානුපස්සනාව සම්බන්ධව දේශනාවක් කරන්න කියලයි. පින්වත්නි, මේ සිත ගැන අවබෝධ කරගන්න එක තමයි මුළු බුද්ධ ශාසනයේම ඉලක්කය. ඉතින් මේ සිත ගැන අවබෝධ කළාම අපට වැටහෙනවා මේ බාහිර ලෝකයේ කිසිදු ප්‍රශ්නයක් නැති බව. සිත තුළම ගොඩ නැගෙන සිතින්ම වටිනාකම දුන්න සිතින්ම දැඩිව අල්ලගත් කම සිතේම තත්වයක් බව, ඒක බාහිර තත්වයක් නොවන බව. ඒතර ඒ බව අවබෝධ කරන්නේ සිතින්මයි. සිතින්මයි අවබෝධ කරන්නේ. ඒක හරියට පල්වෙච්ච වතුර තියෙන ලිඳක් තියෙනවා කියලා හිතන්න. එතකොට ඒ ලිඳ පල් වෙලා බිත්ති ජරා ජීර්ණ වෙලා අපිරිසුදුයි. එතකොට ඒ වතුර ගන්නකොට ඒක හරියට දැන් පල්වෙච්ච වතුර තියෙන බවත් ලිඳක වතුර උනන බවත් මේ පල්වෙච්ච වතුර අයින් කළොත් එහෙම නැවත පිරිසුදු වතුර උනන බවත් අපිට යම් දැනුමක් තියෙන්න ඕන. ඒක හරියට මේ සුතමය ප්‍රඥාව වගේ බණ අහලා ගොඩ නගා ගන්නවා. ඉතින් ඒක දැනුව ඒක බාහිර තත්වයක්. බාහිරින් තමයි මේ තත්ති කියන්නේ සිතේ ලිඳේ වතුර තියෙනවා. ඕවා කාලයක් පල් වෙලා අපි අනුමාන කරන මෙන්න මෙච්චර විතර කාලයක්වත් මේ වතුර පල් වෙලා තියෙන්නේ නැති. මේ වතුර ටික අයින් කළොත් පිරිසුදු වතුර එනවා කියලා එළියේ කතාවක් ඇහෙනවා. ඒක හරියට මේ බණ කියා ඔයාලට දහම් දැනුම හදනවා වගේ. හරිද? බණ කියලා හාඳුරුරු කියනවනේ, මේ සිත කෙලෙස් වලින් දූෂණය වෙලා මේ කෙලෙස් අයින් කරගත්තාම චිත්ත පාරිශුද්ධියක් එන්නේ. ඉතින් කෙලෙස් අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ සිත ගැන මෙන්න මේ විදියට දකින්න කියලා අපිට වදාලා කීකේ ඔය හාමුදුරුවෝ මේ දැන් කියන්නේ. එතකොට එහෙම කිව්වා කියලා මොකක්වත් වෙනවද? නෑනේ. ලොකු වෙනස්කම් ටිකක් වෙන්නේ නැහැ. දැනුමක් එනවා. ලොකු වෙනස්කම් ටිකක් වෙන්නේ නැහැ. එහෙම අහගත්තාම කවුරු හරි මිනිස්සේ අනේ මේ ලිඳ පිරිසුදු වේවා පිරිසුදු වේවා කීකී හිටියොත් පිරිසුදු වෙනවද? පිරිසුදු වෙන්නේ නැහැ. ඒ පිරිසුදු කිරීමේ කෘත්‍යයට එයා එකතු වෙන්න ඕන. අහගත්තාම පස්සේ ඇත්තද ලිඳ බොර වෙලාද ජරා ජීර්ණ වෙලාද පල් වෙලාද වතුර ওই වතුර අයින් කරාම පිරිසුදු වතුර එනවද එතකොට ওই වතුර ටික අයින් කරාම ඉන පිරිසුදු වතුර බොන්න පුළුවන්ද මේ පල් වෙච්ච ඒවා බොන්න බැරි වුණාට පිරිසුදු ඒවා බොන්න පුළුවන්ද ඔව් පුළුවන් ඒ ආහෙමද එනං අපි හැමදාම ඒ අදහස ඔළුවේ තියාගෙන කවුරු හරි කෙනෙක් ගිහින් ලිඳ ළඟට ගිහින් ලිඳ වටේට කැරකිලා අනේ මේ ලිඳ සුවපත් වේවා සුවපත් වේවා මේ ලිඳේ වතුර ටික පිරිසුදු වේවා කියලා ලිඳ වටේ කැරකිලා ආවට ලිඳ පිරිසුදු වෙනවද පිරිසුදු වෙන්නේ නැහැ අද ලංකාවේ මිනිසු කරන්නේ තොන්න ඔය වගේ මහා බොළඳ වැඩක් ඒගොල්ලෝ ධර්මය අහගන්නවා පටිච්ච සමුප්පාදය අහගන්නවා ස්කන්ධ ආයතන ධාතු ගැන අහනවා අහලා ලංකාවේ මිනිසු මොකද කරන්නේ එක්කෝක පාඩම් කර ගන්නවා ඔක පාඩම් කර ගන්නවා ඊට එක්කෝ මොකද කරන්නේ ඕක අහලා ඕක අහහා ඉවරුණාම අනේ නිවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ ගිහින් ආයෙත් අර පරණ විදියටම වැඩ කරනවා කලින් වැඩ කරාපු රටාවක් තියෙන ජීවිතේ ඒ කලින් වැඩ කරපු රටාවට මෙයා වැඩ කරන්න පටන් ගන්නවා තයා තුල මොකක්වත් වෙනසක් වෙලා නැහැ වෙනසක් වෙන්නෙත් නැහැ හරියට ලිඳේ වතුරත් බොරයි නම් බොර වතුර අයින් ජරා වෙලා පල් වෙලා නම් ඒවා නිසා බිත්තිත් නරක් වෙලා නම් බිත්තිවලත් බැඳෙනවනේ දියසෙවල් වගේ ඊටාම අපිරිසුදු දේවල් බැඳිලා නම් කාලාන්තරයක් ඒක වෙලා නම් ඒ පිරිසුදු වතුර අයින් කළා අපිරිසුදු වතුර අයින් කරන් පිරිසුදු වතුර එනවා ඒක ස්ථිරයි ඒකත් ස්ථිරයි නේ ඒ පිරිසුදු වතුර බොණ්ඩත් පුළුවන් නා දැන් ඒව බොණ්ඩ බැරි වුණාට පිරිසුදු ඒව බොණ්ඩත් පුළුවන් ඒකත් ඇත්ත නං එහෙම ඇත්ත කියලා හිතාගෙන ලිඳ වටේට කවුරු හරි මිනිස්සේ කැරකිලා එනවා වගේ එකක් තමයි ලංකාවේ ඒක අනේ ලිඳ පිරිසුදු වෙන්න ඕනි කියලා හිතාන කැරකිලා එනවා වගේ එකක් තමයි බණ අහනවා අනේ නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආයෙත් එළිය ගිහින් පරණ වැඩ ටිකම කරනවා ආයෙත් ටිකමම් බණ කවුරු හරි මැරිච් එකක් හරි මොනවා හරි සිහි කරලා බණක් කියවනවා ඊට පස්සේ ඒකට සාදුකාර දෙනවා ආයෙත් ගිහින් කෙලස් එක්කම ඇයි හොඳයි කම්පානෝ හරි ආයෙත් පුරුදු විදියටම ඔය පිනතුන්ලා කෙලස් එක්ක ලෙංගතු කම්පානෝ ඉතින් මෙන්න මේක තමයි අපිට වෙලා තියෙන දේ හරි ඔයිට වඩා අපිට මොකක්වත් නැහැ කිසිම දෙයක් නැහැ හැබැයි දැන් මේක මේ විදිහම දෙයක් තමයි අපිට කරන්නත් තියෙන්නේ මොකද්ද ලිඳ අපිරිසුදු වෙච්ච බවත් අපිරිසුදු වතුර අයින් කරාම ලිඳ පිරිසුදු වෙන බවත් තේරුම් අරගෙන එයා ඒ පිරිසුදු කිරීමේ කෘත්‍යයට එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන සත්‍ය ඥාන ලිඳේ අපිරිසුදු වතුර තියනවා ඒ අපිරිසුදු වතුර කාලයක් පල් වෙලා ඒවා අයින් කරගත්තාම පිරිසුදු වතුර එනවා ඒ පිරිසුදු වතුර බොණ්ඩත් පුළුවන් ඔයාට වාගේ පිපාසයත් එකෙන් සංසිඳුවනවා ඒ තමයි සත්‍ය ඥාන ඒක ඇත්ත කතාව කෘත්‍ය ඥාන කියන්නේ ඒ වෙනුවෙන් පහම් පත්තු කරන එක වෙනුවට මල් පූජා කරන එකම වෙනුව ඕවා විතරනේ ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ ඒ වෙනුවට එයා මැදිහත් වෙනවා කොහොමද එයාම බාල්දියක් අරගෙන එයාම මේ වැඩේට තව කවුරු හරිත් එකතු කරගෙන පිරිසුදු කිරීමේ කෘත්‍යයට යම් ඇදියක් වෙනවා කෘත්‍ය ඥාන ඊට පස්සේ යම් දවසක යාට පිරිසුදු වතුර බොණ්ඩ ලැබෙන මට්ටමට ලිඳ සූදානම් කරගන්නවා ඒ සූදානම් කරගත්ත කෙනා පිරිසුදු වතුර පානය කරනවා යා ඒක තමයි කෘත ඥාන ඔක කියන්නේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන කියන්නේ අද ඔය මොකක්වත් නැහැ සත්‍ය ඥානෙ විතරයි තියෙන්නේ එක්කෝ ඒක ඇතුලේ මොකක් හරි දෘෂ්ටියකට අහු වෙනවා. මොකද මේ හාමුදුරුවරුත් ඒවට ලස්සන්ට අහු කරලා තියෙනවා අපිව. ලස්සන්ට අහු කරලා තියෙනවා. ඉතින් මේ බණ කියන ගමන් මීට අහු කරලා තියෙනවා ඒකට. කියනවා මේ පොත පාඩම් කරන්න. හැම ගෙදරකම තියාගන්න. හොවා කියනවා. එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ බුදුන් ඇඳලත් මේක කියවන්න කියනවා. එතකොට එයා මොකද කරන්නේ? අර පොත හොයනවා. ඊට පස්සේ පොත ගෙනල්ලා ඒ සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරන අතර කියනවා මේක හොඳයි සෙමට මේ එහෙමත් කියනවා සමහර පැවිද්ද මේක කියලා පිළිකාරෝහල් පිළිකාව හොඳ වුණා මේ පොත කියවල පින්වත්නි එහෙනම් අර පිළිකාරෝහල්ට ওই පොත් ටික බෙදලා දුන්නම ඉවරයි ප්‍රශ්න අන්නේ වගේ මහා මෝඩ කතා කියනකොට ඒවට මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ කෘත්‍යයක වඩන්න ඕන සජ්ජායනා කරලාට හරි සජ්ජායනාවත් විමුක්තායතනය හැබැයි අවබෝධයෙන් ඒ සජ්ජායනා කරන එක ඇතුළේ නිවන් දකින්න නම් ඔයාලා මොනව හරි පාඩම් කරගන්න ඕනද කියලා ඇහුවොත් එයා පාඩමින් කරණීය මෙත්ත සූත්‍රයයි පාඩම් කරගන්න ඕන නම් නිවන් දකින්න කරණීය මෙත්ත සූත්‍රයයි ඔය ඉතිවිසෝ පාඨය වගේ බුදුන් වඳින ගාථා ටිකයි හරි එතකොට බුදුරජාණන් වහන්සේ කමා කරගන්න වගේ ගාථා ටික විතරක් පාඩම් කරගත්තාම හොඳටම ඇති මොකද යම් වෙලාවක පුද්ගලයෙකුට ඒකේ උදව්වක් වෙන්න පුළුවන් එවයින් උදව්වක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ සිහි කරගන්න ධර්ම. එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙල වඩන එක මත තියෙන්නේ. සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන් වඩන එක මත තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ ඇතර මේක වැඩුවාම ප්‍රතිඵල තියෙනවා. එතකොට දැන් මේකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් අර දැන් මේක අවබෝධ කරන්න තියෙන්නේ සිතින්මයි. තර මේ දැන් බලන්න සිතේම ආවේනික තත්වයක් තමයි යන යන තැන බැඳෙන එක. සිතින්මයි අපි සංස්කාර රැස් කරගන්නේ. සිතින්මයි කෙලෙස් සහගතව අඳුනගන්නේ. සිතින්මයි ලෝකේ විඳින්නේ. සිතින්මයි ලෝකේ විඳින්නේ. ඒකට රූපයත් බලපානවා. රූපෙත් ඒක නෙවෙයි නිර්වින්දනය කියලා කියන්නේ. නිර්වින්දන වෛද්‍යවරු ඉන්නේ. ඇනස්තීසියා දෙන්නේ. නිර්වින්දනය කරන්නේ ඇයි? එතකොට මේ නිර්වින්දනය කරනකොට මේ කායික වශයෙන් මේ ද නාම රූප પરම්පරාවක ඇති වෙමින් නැති වෙමින් යාමක් නිති. එතකොට රූපයත් මේකට අඤ්ඤ නාම ධර්ම රූපද නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන. එතකොට රූපේ දුර්වල කරලා යම්කිසි ආකාරයක තමන්ට වින්දනේ වේදනාව නොඇටෙන මට්ටමට යම් කෘත්‍යයකට එකතු වෙන්න පුළුවන්. මේ කාලේ නිර්වින්දනය කරලා තියෙන ගෑස් වලින් එක එක ගෑස් ඔය 1800 ගණන් වල 1800 ගණන් වලත් නිර්වින්දනය කරලා තියෙනවා ඊට පස්සේ 1900 ගණන් වල විතර මේ තවත් මේ මුල් කාලේ එක ගෑස් වර්ගයකින් දතක් ගලවලා තියෙනවා නිර්වින්දනය කරලා 1800 ගණන් වල ඉතින් 1900 ගණන් වල ප්‍රසිද්ධියේ කරලා තියෙනවා නිර්වින්දනය කරලා මං හිතන්නේ මේ කකුලත් කොහෙද කපලා තියෙනවා හැබැයි ඒකෙන් පස්සේ රෝගියා මැරිලා තියෙනවා ඉතින් ඒකට වෙන සංකූලතාව වෙන්නත් පුළුවන් ඔය වගේ මේ විශ්ේ හරි පළල් එකක් ඔය නිර්වින්දනය කියන එක ඊට පස්සේ දැන් දැන් ඒක ගොඩාක් දියුණුයි ක්‍රම තුනකට දැන් නිර්වින්දනය කරනවා බටහිර ලෝකේ. ඒකේ තියෙනවා ජෙනරල් ඇනස්තීසියා කියලා සම්පූර්ණයෙන්ම අර යම් කිසි ආකාරයක ගෑස් එකක් වගේ සම්පූර්ණයෙන් කය නිර්වින්දනය කරනවා. තවත් කොටසක් තියෙනවා එක පැත්තක් විතරක් නිර්වින්දනය කරනවා. ඒ කියන්නේ ප්‍රදේශයක්ම නිර්වින්දනය කරනවා සම්පූර්ණයෙන්ම නිද්‍රාවටපත් කරන්නේ. තවත් ක්‍රමයක් තියෙනවා ඒ තැන විතරක් නිර්වින්දනය කරනවා. වේදනාව දැනෙන්නේ නැතුව යනවා. ඒතොර ඒ ඔක්කොම කරන්නේ මොන වගේ පදනමක් ඇතුළේද? ඒ ඔක්කොම කරන්නේ ස්නායු පද්ධතියට යම් බලපෑම් කරලා. ස්නායු පද්ධතියට යම් බලපෑම් කරලා තමයි ඒක කරන්නේ. එතකොට මේ ස්නායු පද්ධතියට යම් බලපෑමක් කරලා මේ කායිකව යම් කිසි ආකාරයක නිර්වින්දනය කියන්නේ වේදනාව දැනෙන්නේ නැහැ කියන එක. නමුත් බුද්ධ ශාසනයේ බොහොම ගැඹුරු එකක් කියන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් වේදනාව දැන් මේ කතාව මම මොකටද දන්නද කිව්වේ? කෙනෙක් මේ ඔක්කොම අහලා කියන්න පුළුවන් වේදනාව මානසික තත්ත්වයක් නෙමෙයි කියලා. කෙනෙක් කියන්න පුළුවන් එහෙම තර්ක කරන්න පුළුවන් වේදනා මානසික තත්ත්වයක් නෙමෙයි. බලන්න අර කයට අර ස්නායු පද්ධතියට කරපු නිර්වින්දන ක්‍රියාවලිය ඇතුලේ අර වේදනාව දැනුන්නේ නැහෙනි. වේදනාව දැනුන්නේ නැහෙනි. දැන් ඔය ජෙනරල් ඇනස්තීසියා කියන එකට නම් සම්පූර්ණයෙන් කාය නින්දටම දානවා. ඊට පස්සේ මුඛ මාර්ගයෙන් දෙන බෙහෙත් ඒත් තියෙනවා. ඊට පස්සේ විවිධ විදිහට බෙදෙන බෙහෙත් ඒත් වලින් නින්ද තියා ගන්නවා. නමුත් දැන් කෙනෙක් කියන්න පුළුවන්නේ දැන් ඊට පස්සේ යම් කිසි ප්‍රදේශයක් විතරක් සම්පූර්ණයෙන් ස්නායු පද්ධතියට බලපෑම් කරලා ඔය යම් කිසි ආකාරයක මේ කායිකව නිද්‍රාවක් මත තියාගන්න ක්‍රම තියෙනෝනේ. එතකොට ඒ වගේම දැන් සමහර තැන්වල වේදනාව නොවැටෙන මට්ටමට සත්කම් කරන්නේ වේදනාව නොවැටෙන එමට යට හොඳට සිහි කල්පනාව තියෙනවා. සීකල්පනාව තියෙනවා. එතකොට සීකල්පනාව තියෙනවා නමුත් සත්කමක් කෙරෙනවා. ඒතර වේදනාව වැටෙන්නේ නැහැ නේ. නම් වේදනාව කායිකයි කියලා මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. නාම රූප ධර්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. නාම සංස්කාරයන්ට ඍජුවම රූපේ බලපානවා. නාම සංස්කාරයන්ට ඍජුවම රූපේ බලපානවා. රූපේට නාම සංස්කාර බලපානවා අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. හරිද? එතකොට වේදනාව සම්පූර්ණයෙන් මානසිකයි. වේදනාව සම්පූර්ණයෙන් මානසික තත්ත්වය. වේදනාව භෞතිකයි වගේ බටහිර ලෝකේ කියනවා. මොකද ඒගොල්ලන්ට ඉතාම ගැඹුරු සාක්ෂිත් දැන් මේ විදිහට තියෙනවනේ. ඒතකොට නිර්වින්දනය සම්බන්ධ ඒගොල්ලන්ට විවිධ අදහස් තියෙනවා. ඒගොල්ලෝ එක කරනවා නේද? දැන් මේ පිටපැත්තෙන් කොන්ද පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ සම්පූර්ණයෙන් කොටසක් නිර්වින්දනය කරනවා. පහළ කොටස එහෙම එක එක ඒවා කරාම මේ ඔක්කොම හොයලා කියන්නේ හොඳද? මේ ඕක ගැන විතර පැය ගාණක් කියන්න පුළුවන් විද්‍යා බුදුදහම ගැන නොකිය. මට ඕනම් කියන්න පුළුවන්. ඕනම් කියන්න පුළුවන්. හැම එකක්ම හොයලා කියන්නේ. නිර්වින්දන දිනේ ඉන්නේ ඔක්තෝම්බර් 16. ඕනම් හොයලා බලන්න. එතකොට මේ ඕන එක විශේෂ දැන් කෙනෙක් බටහිර ලෝකේ ගැන අහගෙන ඉන්න එක මේ හිම්මෙන් අහුල මොන හරි කියනවා කියලා හිතන්න පුළුවන්. නේද? එතකොට මතක තියාගන්න පින්වත්නි මේ ඔක්කොම කියලා මේ සාක්ෂි ඔක්කොම එකතු කරලා බටහිර ලෝකේ අපිට කියන දෙයක් තමයි මේ වේදනාව මානසික තත්ත්වයක් නෙමෙයි. වේදනාව භෞතිකයි කියලා කියන්න පුළුවන්. අපි ওই පදනම තේරුම් කරන්න තමයි අපි ওই නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීම ගැන අපි ගොඩක් බණ කියලා තියෙනවා. ඒවන් ටිකක් අහලා බලන්න. එතකොට අපිට තේරෙනවා වේදනාව සම්පූර්ණයෙන් මානසිකයි. වේදනාව මානසික තත්ත්වයක්. ඒක නාම සංස්කාරයක් විදිහට තමයි අපි කියන්නේ. වේදනාව කියන එක නාම සංස්කාරයක්. වේදනාව නාම සංස්කාරය. ඒකනේ වේදනා රූපය එක පැත්තකට දාලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. ඒව නාම. එතකොට දැන් මේ අපි කරන දෙයක් තමයි පින්වත්නි අපේ ජීවිතය ඇතුලේ අපි දැන් මේ සමහර ඒවා අපි කරද්දී කරන දෙයක් තමයි. දැන් අපිට වෙන දේ තමයි අපි හිතන විදිහක් වැඩ කරන විදිහක් කතා කරන විදිහක් තියෙනවා. හිතන කියන කරන කමක් තියෙනවා. ඒ හිතන කියන කරන දේ අපි හිතන දේ කියලා ගමුකෝ. හිතන දේ වේදනාවට අයිති කියලා බැලුවාම තමයි කර්ම රැස් වෙන්නේ. ආයෙ ගෙදර ගිහින් අහලා බලනවා මේ කියන එක. අපි සාමාන්‍යයෙන් ලෝකේ අත්දකිනවා. මොනවද ලෝකේ අත්දකින්? රූප අත්දකිනවා, ශබ්ද අත්දකිනවා, ගඳ සුවඳ අත්දකිනවා, රස පහස අත්දකිනවා. අරමුණු අත්දකිනවා. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා අත්දකින්නෝ. එහෙම අත්දකින්නකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අපි අත්දකින්න. අත්දකින්නකොට ඒවා අරමුණු කරගෙන අපිට එක එක ඒවා හිතෙනවා. අපිට හිතෙනවා ඒවා අරමුණු කර. ඒ හිතන කම අපිට හිතෙන කමක් තියෙනවනේ. ඒ හිතෙන කම වේදනාවට අයිති. මේ වේදනාව එතකොට අපි සාමාන්‍යයෙන් අවිද්‍යාසහගතව හිතන්නේ හිතන දේ මේ වේදනාව උපද්දවන්න බලපෑවා කියලා බැලුවොත් අන්න එතකොට කර්ම රැස් වෙනවා. එච්චරයි. අපිට හිතෙන දෙයක් තියෙනවා අපිට අවිද්‍යාව සහගතව හිතෙන්නේ හිතෙන දේ වේදනාවට අයිති කියලා බැලුවොත් එතන කර්ම රැස් වෙනවා පින්වත්නි එතකොට මෙන්න මේකට තමයි අනාගත භවය කියන්නේ දැන් බුද්ධ ශාසනයේ මේ සිත සහ සිතුවිලි සිතේ ස්වභාවය තේරුම් කරන්නේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා වේදනාව එයා හිතන தත්වෙට අයිතිනේ අපි හිතන්නේ කොහොමත් අවිද්‍යාව සහගතවනේ අපි හිතන්නේ කොහොමත් අවිද්‍යාව සහගතව එතකොට අපි හිතන අවිද්‍යාව සහගතව හිතන නිසයි වාට ඔහොම හිතෙන්නේ වේදනාව කියන්නේ මානසික தත්ත්වය අර මානසික தත්ත්වයක එක හිත තුල ඇති වෙලා නැති වෙලා යනවා ඒක නාම සංස්කාරයක් ඒක ඔයා හිතන විදිහේ தත්ත්වයක් නෙමෙයි ඔයාට වේදනාව ඇති වෙන්න අරමුණු බලපෑවක් තමයි. අරමුණු බලපෑවට අරමුණු වාට බලපෑව වේදනාවට. එතන ඔයා තුල වේදනාව උපදින්න අරමුණු බලපෑවට ඒ ඔයා හිතනවා මට මේ ඔයාට හිතෙන මට්ටමක් තියෙනවා. ඒක හිතෙන මට්ටම ඥාන සම්ප්‍රයුක්තනේ අවිද්‍යාවින්නේ. අපි කොහොමද ඉපදිලා ඉන්නේ? ඒ නිසා අපිට කොහොමත් මම ආයෙනින් තමයි හිතෙන්නේ. ඔයාට හිතෙන දේ වේදනාවට ඔයාට හිතෙන දේ වේදනාවට ආйти අපිට හිතෙන අරමුණු ටික ඇසුරෙන්නේ අපිට හිතෙනකම ඉන්නේ ඒ හිතෙනකම වේදනාවට ආйти කියලා බැලුවොත් අන්න භවය එහෙම බලනකම් විතරයි උපදින්නේ එතකොට දැන් මේ සිත සහ සිතුවිලි ගැන මේවා ඔක්කොම වේදනාව කියන්නේ නාම ධර්මයක ඇති වෙලා නැති වෙලා යනවා ඒක ඇති වෙලා නැති වෙලා යනවා කියලා බලපු ගමන්ම රාගානුසය පටිගානුසය අවිඥානුසය කියලා වේදනාව තුළ ඇති වෙන යම් කිසි ව්‍යාකූලත්වයක් තියෙනවා ඒක ඉන්නේ නැහැ වේදනාව තුළ ඇති වෙන්නේ රාගානුසයයි පටිගානුසයයි අවිඥානුසයයි කොහොමද සැප වේදනාව උපදිනකොට රාගානුසය මෝරනවා දුක් වේදනාව උපදිනකොට පටිගානුසේ මෝරනෝ දුක දැනෙනකොට ඇතුලේ පටිගය කියලා කෙලෙසයක් මෝරනෝ සැප දුක් රහිත විඳීම් තින එතකොට අවිඥානුසේ මෝරනවා අවිඥානුසේ මෝරනෝ එතකොට රාගානුසය පටිගානුසය අවිඥානුසය තමයි අපි මොන සැප වේදනාවින්දත් මොන දුක් වේදනාවින්දත් මොන දුක්කම මේ නම් මේ පෘථග්ජන මට්ටමේදී කෙලෙස් මූලික தත්වයට අනුබලයක් නොලැබෙන තැනක් නැහැ. ඒකයි බුද්ධ ශාසනය හැම වෙලාවෙම කියන්නේ පින්වත් මහණින්නේ ඕගොල්ලෝ ඉන්නේ භවයේ කියලා. ඒතර භවයේ ඉන්නවා කියනකොට අපිට හිතෙන ඔව් දැන් අපි ඉපදිලා ඉන්නේ ඒකයි ඔය භවයේ ඉන්නවා කියන්නේ. නෑ පින්වත්නි හැම වෙලාවකම හිතෙන කියන කරන දෙයක් අපි තුල තියෙනවා ඒක වේදනාවට අයිති. වේදනාවට අයිති කියලා මේ පින්වත්නි පේනකම තුල ඇහිනකම තුල දැනෙනකම තුල හිතෙනකම තුල ඔයාල තුල හටගන්න නාම සංස්කාරයක් වේදනාව ඒ වේදනාවට මේ බාහිර ලෝකේ වග කියන්න ඕන වගේ අපිට හිතෙන්නේ අපිට කොහොමත් හිතෙන්නේ මේ විදියට ඒ හිතෙන එක මේ වේදනාව විපැද්දුවා නේද කියලා මේ වේදනාවට අයිති නේද එළී රූපේ කියලා එළී ලෝකේ ගැට ගහ ගන්නවා එළිය ඒතර බුද්ධ ශාසනයේ මේ සිත සහ සිතුවිලි ගැන කියලා සිතේන වේදනාව හටගන්නේ අර සම්පූර්ණයෙන් භෞතිකයි වගේ අර ඔය කියපු දැන් සාමාන්‍ය ලෝකේ කය ගැන දාන්න දැන් උදාහරණයක් විදිහට අපි දැන් කතා කරපු නිර්වින්දනය වගේ தත්වයන් ඔස්සේ විමසා බලනකොට කෙනෙකුට හිතෙනවා නේ භෞතිකයි ඒක මේක නෑ භෞතික නැහැ ඒතර ඒ தත්ත්වේ බුද්ධ ශාසනයේ ලියන්නේ කොහොමද මේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීමක් තියෙන්නේ හරිද ඊට පස්සේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනකොට ඒ නාම සංස්කාර ටික පදනම් කරගෙන නැවත නැවත රූපේ හට ගන්නවා රූපේ නාම සංස්කාර වලට ප්‍රත්‍යයයි නාම රූප වලට ප්‍රත්‍යයයි ඒතොර මේ නාම රූපයන් නිසා නැවත නැවත රූපය සමුදේ වෙනවා ඒකට අපි කියන්නේ චිත්තජ රූපය කියලා නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා දැන් උදාහරණයක් විදිහට මේ ඇහැ කියන එක මේක රූපයනේ මේ ඇහැ කියන එක මේක පින්වත්නි රූප සංචේතන රූපේ නිසා හටගන්න සිතුවිලි වලට බලපානවා සිතුවිලි වලට බලපානවා මේ ඇහැ ඒකට උදව් වෙලා ඇහැ ඒකට උපකාරාර්ථයෙන් උන අනුග්‍රහයක් වෙලා මේ අල්ලන්න පුළුවන් ඇහැ මෙහෙම වැහුවා මට පේන්නේ නැහැනේ ඔයගොල්ලන්ව ඒ කියන්නේ මේ පේන ඇහැ උදව් කරලා අන්න රූපය මොනවටද උදව් කරලා තියෙන්නේ වේදනා සංඥා චේතන දැන් මේ රූප පෙනුනට මාතුළු සංජානනේ නැත්තම් මෙතන පිරිසක් ඉන්නවා ස්ත්‍රීන් ඉන්නවා පුරුෂයෝ ඉන්නවා කියලා මට අඳුන ගන්න බෑ මං හිතින් අඳුන ගන්නවා මේ අය බෞද්ධ මේ අය හොඳට සුදු ඇඳගෙන ඇවිල්ලා තියෙනවා මෙහෙම මට සංඥා පහළ වෙනවා හිතේ පහළ වෙයි එතකොට ඒ සංඥාව පදනම් කරගෙන මාතුල ඒ වේදනා සම්පූර්ණ මාතුල හට ගන්න වේදනා සංඥා චේතනා පදනම් කරගෙන නැවත නැවත මා තුළ ඒ වෙලාවෙම රූපස්කන්ධයක් හට ගන්නවා. ඒකට අපි කියන්නේ චිත්තජ රූපය කියලා. චිත්තජ රූපේ. ඒක තමයි අපේ ඒක මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවෙන්න පුළුවන්. හිටි ගමන් ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැන් උදාහරණයක් විදිහට දකින්නකොට එකපාරම මා තුළ දැක්ම පදනම් කරගෙන සිතුවිල්ල ජනිත වෙනවා දෝමනස්සේ ඇසුරු කරගෙන. එතකොට මා තුළ බැලූ බැලමටම වෙනස් වෙනවා. මට කේන්ති ගිය බව එකපාර කියන්න පුළුවන්. හරි. එකපාර කියන්න පුළුවන්. ඒ බැලූ බැලමටම වෙනස්. ආයා වෙන බැල. අපි කියන්නේ මම මෙහෙම කියද්දී යාගේ මූණ ඇඹුල් වෙලා ගියා. කීකී කියන්නේ? ඇයි? ඒ නාම සංස්කාර ටික නිසා පින්වත්නි රූපේ ඉපදිලා ඒ වෙලාවෙම. ඒ සමහර ඒවා ඇහුණ ගමන් එක පාරම හෘද ස්පන්දනේ වැඩි වෙනවා. රූපේ වෙනස් වෙලා ඒ වෙලාවෙම ඒ නාම සංස්කාර ටික නිසා. සමහර ඒවා ආපු ගමන් දාඩිය දාන්න ගන්නවා. එක පාරම බය වෙනවා හිටි ගමන්. ඒ බය වෙනකොට බය කියන එක සිතේ හටගන්නා නාම සංස්කාරයක්. හැබැයි යාගේ හෘද ස්පන්දනේ බලන්නකො වැඩි. එහෙනම් මේ පින්වත්නි ඒක එතකොට බය වීම පිණිස එක්ක අහපු දෙයක් එක්ක දැක්ක දෙයක් බලපාලා තියෙන. එතකොට අහන්න දකින්න මේ ඇහැ කන උදව් වෙනවා. රූපය. ඒක නිසා යා අඳුන ගන්නවා සංඥා අඳුන ගන්නකොට යාට බයත ඇති ගැන්ම ඇති වෙන ඔන්න සිතේ නාම ධර්ම මේ නාම රූප ටික නිසා නැවත රූපස්කන්ධය හට ගන්නවා. ඒක සමට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. දැන් අපිට එකපාරක ඒකනේ දැන් සමහර ලාවට සමහර හැඟීම් උද්දීපනේ වෙනකොට රෝමෝද්ගමණය වෙනවා ඇඟි. ඇයි සමහර මිනිස් කියන්නේ මේ බලන්නකෝ මගේ ඇඟි හිරිකඩු පිපුණා මේ බලන්න කියලා කියනවා. ඉබලම රූපේ හට ගන්නවා. එතකොට ඒ රූපේට අපි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ චිත්තජ රූපය කියලා. එතන මේකෙත් තව ගැඹුරු දෙයක් බුදුරජාණන් සිල් ලියලා තියෙනවා. නමුත් බටහිර ලෝකෙට මේ සිත සිතුවිලි, නාම සංස්කාර, විඥාණය, වේදනාව, සංජානනය, මේ විතක්ක ਵਿਚාර මේව මොකක්වත් ඒගොල්ලන්ට අදහසක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට භෞතිකවාදීන් කියන්නේ. භෞතික ලෝකේ වාද විඥානවාදීන් සහ භෞතිකවාදීන් කියලා දෙගොල්ලක් ඉන්නෝනේ. ඒ කියන්නේ භෞතිකවාදීන් කියන්නේ භෞතිකත්වයේ තමයි ප්‍රාමාණික සාධකයේ විදියට ගන්න. එතකොට දැන් හොඳට බලන්න නමුත් බුද්ධ ශාසනය මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? බුද්ධ ශාසන කියන්න උත්සාහ කරන්නේ මේ සිත තුළ හටගන්න නාම සංස්කාර ඇති වෙලා නැති වෙලා. ඒකට රූපේ උදව් කරන මේ ඇහැ උදව් කරනවා. කන මේ කන මේ විදියට තිබ්බම තමයි ඇහෙන්නේ. මේ කන මේ විදියට තියෙන්න ඕනේ ඇහෙන්න. නාසය මේ විදිහට තිබ්බම ගඳ සුවඳ දැනෙන්නේ. දිව මේ විදිහට තියෙන්න ඕනේ. එතකොට තමයි රස දැනෙන්නේ. එතකොට ඒක ඇතුලේ අපිට වේදනාව හටගන්න කොට හිතේ ඒ අපි තුල මේ භවය අනාගතයයි උපදින්න පුළුවන් මට්ටමේ ඉන්නේ. අපිට මේ වේදනාව හිතේ හටගන්න කොට මේ වේදනාවට ආයිති බාහිර අරමුණු තියනවා කියලා ඇතාරතෙන් තමයි දෘෂ්ටි අර්ථයෙන් සාස්වත අර්ථයෙන් තමයි ඔකට උපදිය කියලා අපි කියන්නේ. ඒකෙන් තමයි අපි ලෝකෙ පිළිගන්නේ. අන්නේ පිළිගැනීම විතරයි අනාගත භවය හදාන්නේ. ඒ පිළිගැනීම තියනකම් භවය හැදෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම පින්වත් ඔයාලගේ අත කැපෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ ඇඟිල්ලක් පොඩ්ඩක් කැපෙනවා කියලා හිතන්න පීයකට උයද්දි හරි. එතකොට දැන් ඔන්න මේ ඇඟිල්ල පොඩ්ඩක් කැපෙනවා උයද්දි එල මේ කොල කපකම් එලවලු ටික කපනකොට ඔන්න ඇඟිල්ල කැපිලා යනවා. එතකොට ඇඟිල්ල කැපුණු ගමන්ම පින්වත්නි ඕගොල්ලන්ට ඒ ඇඟිල්ල කැපුණු පිහිය විඳින්න බෑ. මේ ඇඟිල්ල කැපුණු සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. එතකොට පිහිය කරලා තියෙන්නේ මොකද්ද? පිහිය කරලා තියෙන්නේ මේ පිහිය කරලා තියෙන්නේ පින්වත්නි මේ කාය සම්පස්සය නිසා වේදනාව උපද්දවල එතනින් පිහිය කෘත්‍ය ඉවරයි. එතනින් එහාට පිහිය උඩු දුවන්නේ නැහැ. දැන් ඔගොල්ලෝ ආම්බෙන් එලවලු කප කප ඉදී ඔන්න ඇඟිල්ල කැපෙනවා. ටිකක් බරපතල විදිහට කැපිලා යනවා කියලා අපි හිතමු. එහෙම කැපිලා ගියාට පස්සේ පිහියේ කෘත්‍ය කොතනද දෙන්නේ? පිහිය උපරිම ධාරිතාවය තමයි කාය සම්පස්සේ නිසා උපන් දුක් වේදනාව උපදිනකන් විතරයි පිහිය කෘත්‍ය තින්. එතනින් එහාට පිහියට මොකක්වත් කරන්න බෑ. හැබැයි දැන් කෙනෙකුට කියන්නේ පිහිය කරලා තියෙන්නේ කාය සම්පස්සේ උපන් වේදනාව උපද්දවලා පිහියේ අවකාශේ පිහියෙන් විසින් කෙරිච්ච දෙයක් ඒක ඉවර වෙලායි තියෙන්නේ. දැන් කාට හරි පිහිය විඳින්න බෑ. දැන් හැබැයි පිහියෙන් කැපිච්ච සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. සවිඥානික කයමයි විඳින්න වෙන්නේ. දැන් පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙච්ච සංසිද්ධිය මොකද්ද? පටිච්ච සමුප්පන්නව වෙච්ච දැන් මේක හරි ගැඹුරුයි ඇත්තටම. පටිච්ච සමුප්පන්න වෙච්ච දේ තමයි කාය සම්පස්සෙන් උපන් දුක් වේදනාවක් ඉපදිලා. එච්චරයි. කාය සම්පස්සේ මත දුක් වේදනාවක් හිතේ හටගෙන. එතකොට ඒක මේ මැරිච්ච මිනිහෙක්ගේ අතක් කැපුණා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඇයි? යාට කාය සම්පස්සේ නැහනේ. නැහැ කාය තියෙනෝනේ. කෙනෙක් කියන්න පුළුවන්. නැහැ කාය තිබ්බට කාය සම්පස්සී කියන්නේ මොකද්ද? මොකද්ද කාය සම්පස්සී කියන්නේ? ඔව් කායයි කායයි පහ කායයි පහ. ඒ කියන්නේ කාය තියෙන්න තුන අර පිහිය තියෙන්න තුන කාය විඥානේ පහළ වෙන්න ඕන. පුළුවන් මට්ටම තියෙන්න ඕන. අන්න ඒකයි මේක නා මානසිකයි කියලා අපි කියන්නේ. කාය විඥානේ පහළ වෙලා නැත්නම් මලමිනියට රිදෙන්න ඕනේ. දැන් සමහර ආගම් තියෙනෝනේ මලමිනියට රිදෙනවා කියලා. සමහර ආගම් තියෙනවා මලමිනියටත් වේදනාව දැනෙනවා කියලා පිළිගන්න. ඒගොල්ලන්ගේ මතවාද ඉච්චරයි. ඉතින් මේ වගේ ගැඹුරු එක කියන්නත් බෑ ඔය මිනිසුන්ට. ඕක තේරෙන්නේ මේ පින්වත්නි පැවිද්දුන්ටවත් මේක තේරෙන්නේ නෑ. ඒකයි බෝධි පූජා කවි විතරක් කියලා නවතින්නේ. කර හරිම අමාරුයි මේක. දැන් හොඳට මේ කතාවෙම තේරුම් ගන්න. දැන් පිහිය කරලා තියෙන්නේ අහම්බෙන් ඔන්න පිහියෙන් අත කැපුණා. දැන් ලී ගලනවා. වේගෙන් ලී ගලනවා. එතකොට දැන් කාය සම්පස්සයෙන් උපන් වේදනාවක් තමයි තියෙන්නේ. එතකොට මලමිනියට ඕක වුණාට මොකක්වත් නැහැ. එතකොට දැන් අපි දැන් මාළු කපනකොට මාළුවා එහෙම මැරිච්ච මාළුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. කොච්චර වුණත් එහෙම ඒ මාළු අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පදමට කපා ගන්න පුළුවන්. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒ කාය සම්පස්සය කියන සන්දර්භේ නැහැ. කාය සම්පස්සය කියන එක දැන් බුද්ධ ශාසනයේ කියනවා පස්සපච්ච වේදනා කියලා. ස්පර්ශය කියලා එකක් තියෙනවා. ස්පර්ශය කියන්නේ කාරණා කීයක එකතුවද? ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. පටිච්චසමුප්පාදේ හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට ලෝකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තේරෙන්නේ නැහැ ලේසියෙන්. ප්‍රඥාව තිබ්බොත් විතරයි තේරෙන්නේ. නැත්තම් මේ සමාඩ දේශනාවටත් ගරහන්න පුළුවන්. එතකොට කාය සම්පස්සී කියන්නේ මොකද්ද? කාය සම්පස්සී කියන්නේ කාරණා තුනක එකතුව. ඒකට පටිච්චසමුපාද කියනවා තින්නම් සංගති පස්සෝ. තින්නම් කාරණා තුනක් එකතු වුණාම තින්නම් සංගති පස්සෝ ස්පර්ශේනවා. එතකොට මොනවද කාරණා තුන? බාහිර හේතුවක් තියෙන්න ඕන. අභ්‍යන්තර තත්ත්වෙත් තියෙන්න ඕන. සිත තියෙන්නත් ඕන. සිත ඒකට තමයි අපි කියන්නේ විඥානය කියලා. ඒ සිත කය පැත්තෙන් පහළ වෙනකොට ඒකට කාය විඥානය කියනවා. ඇහැ පැත්තෙන් පහළ වෙනකොට චක්කු විඥානය කියනවා. ඇහෙන මට්ටමේදී ඒක පහළ වෙනකොට සෝත විඥානය. ඒක එක විඥානයයි. ඒක එක එක පැති වලින් පහළ වෙනවා. නිරුද්ධ වෙලා ආයෙ පහළ වෙනවා. ආයෙ නිරුද්ධ වෙලා ආයෙ පහළ වෙනවා. එච්චර වේගෙන් නිරුද්ධ වෙනවා. ඒක තමයි අවබෝධ කරන්නේ. Nirodhe අවබෝධ කරාම නිවනටපත් වෙනවා කියන්නේ ඒකනේ. දැන් මේ මාතෘකාවෙත් තියෙන මේ නිරුද්ධ වන ආකාරය. එක විඥානයක් තියෙන එක එක පැති වලින් පහළ වෙනවා. විඥාන ගොඩක් ඇතුළේ නැහැ. එකයි තියෙන්නේ. ඒතර විඥානේ නැත්තම් විඥානේ බැහැර වෙලා නා බැහැර වුණාම වේදනාව නැහැ වැටෙන්නේ. ඇයි? ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා. ඒතර කාරණා තුනක එකතු වෙන දැන් පිහිය තිබ්බත් පින්වත්නි මේ සවිඥානික කයක් මොන? විඥානේ නැත්තම් පිහියෙන් ඕන විදියට කරන්න පුළුවන්. දැන් සමහරට මල් ශාලාවක වැඩ කරන මහත්තයෙකුට ඒකේ දිගප්පලලක් නැන්නේ ඔහේ කපල දානවා. නමුත් වෛද්‍යවරයෙක් එහෙම කරන්නේ නැහැ. මොකද වෛද්‍යවරයා කරන්නේ සවිඥානික කය සම්බන්ධව. හැබැයි දැන් කයට ලොකු හානියක් වුණොත් විඥානීර පවතින්නත් බෑ. ඒ කියන්නේ අධික රුධිර වහනයක් වුණාම මිනිහෙක් මැරෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන් අධික රුධිර වහනයක් වුණාම කොහොමද මිනිස්සෙක් මැරිලා යන්නේ කියලා අහන්න පුළුවන්. මේක මහරිම ලස්සන රිද්මයක් බුද්ධ ශාසනයේ තියෙන. එතකොට දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න දැන් මෙතන වෙච්ච මේ යථාර්ථවාදී දේ මොකද්ද? කාය සම්පස්සයෙන් උපන් කාය සම්පස්සජා වේදනාවක් දෙනවා. ඒකයි යා මගේ අත කැපුණා කියලා අඬන්නේ, කෑ ගහන්නේ. කාය සම්පස්සජා වේදනාවක් දෙනවා. කාය සම්පස්සයෙන් උපන් වේදනාවක්. එතකොට දැන් සාමාන්‍ය දැන් මේ එයාගේ ඇඟිල්ල කැපිලා තියෙනවා. එකට බාහිර හේතුවක් විදියට පිහියක් තියෙනවා ඇත්ත. පිහියෙන්මයි කැපුනේ. ඒ වගේම යාට සවිඥානික කයක් තියෙනවා. දැන් පිහියේ කෘත්‍යය කොච්චර උඩු දුවනවද? පිහියට කරන්න බල උපරිම දේ තමයි කාය සම්පස්සජා වේදනා උපද්දවලා පිහිය වැඩි ඉවරයි. පිහියට එතනින් එහාට මොකක්වත් කරන්න බෑ. දැන් පිහිය විඳින්නත් බෑ අපිට. විඳින්න පුළුවන් මේ සවිඥානික කය විතරමයි. සවිඥානික කය විතරමයි විඳින්න පුළුවන්. එතකොට මේ පිහිය වැඩි කොතනින්ද නැවතිලා තියෙන්නේ? කාය සම්පස්සජා වේදනා උපද්දවල පිහිය කෘත්‍ය ඉවරයි. එච්චරයි. පටිච්චසමුප්පන්න වෙච්ච දේ මොකද? කාය සම්පස්සජා වේදනා. එතකොට දැන් පින්වත්නි, ඔය පින්නතුන්ට තමා තුල උපද්දවපු තමා තුල අමිහිරි දුක් වේදනා උපද්දුයි මේ පිහියමයි කියලා පේනවනම් ඔන්න ඕකට තමයි කියන්නේ වේදනා පච්චය තණ්හා කියලා. අන්න එතකොට භවය හැදෙනවා. ඒ නිසා තමයි ඕගොල්ලන්ට කිව්වේ, ඕගොල්ලන්ට හිතෙන මට්ටම වේදනාවට අයිති කියලා ගැට ගහනවා. වේදනාව විපැද්දුයි පිහියමයි. ඔය පිහියමයි වේදනාව විපැද්දු. ඊට පස්සේ පිහිය ගිනාපු අයත් අපේනවා අපිට. මං කිව්වා ඔය වගේ පිහියක් ගේන්න එපා කියලා. මං කොහොම මම මේ බොම් මං කරන වැඩවලට ඔය වගේ පිහියක් ගේන්න එපා කියලා. එතකොට මේ 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 පිහිය ගිනාපු මහත්තයත් පේනවා. එයා තමයි මේ අවුල කරේ වගේ ගොඩාක් හේතු පේනවා. ඔන්න ඕකට තමයි මං කිව්වේ ඔයාලට හිතෙන දෙයක් තියෙනවා, ඒක වේදනාවට අයිති කියලා බාහිර ලෝකෙත් එක්ක එකට ගැට ගහනවා. එකට ගැට ගහනවා. මා තුල මේ වගේ අමිහිරි දුක් වේදනාවක් ඉපදී ඔය පිහියමයි. පිහිය පේන්න ගන්නවා. පස්සපච්චා වේදනා පේන්නේ නැතුව ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් තියෙනවා. ස්පර්ශය කියන්නේ කයයි පහසයි කාය විඥානයේ තුන එකතු වීමෙන් මාතුල හටගන්න එක. සවිඥානික කයක් තියෙන කෙනෙකුට මේ දැන් බැලුවම් පේන සවිඥානික කයමයි විඳින්න පුළුවන්. පිහිය විඳින්න බෑ. පිහියට ගහලා පිහිය ගෙනාපු කෙනත් එක්ක හැප්පෙන්න ඒ හැම වෙලාවකම භව කර්ම රැස් වෙනවා. ඒ හැම වෙලාවකම වෙන දේ තමයි භවයේ හැදෙනවා. ඇත්තටම ඔච්චරයි වෙන්නේ. ඒ හැම වෙලාවකම භවයේ හැදෙනවා. එතර භවයේ හැදෙන්නේ වේදනාව විපැද්දුවේ පිහියමයි කියලා වේදනාව ඔගොල්ලෝ තුල හට ගන්න වේදනාව පදනම් කරගෙන සිත තුල සිතුවිලි ගොඩ නැගෙනවා. ඒ සිතුවිලි ටිකට සිතෙන කමක් තියෙනවා. ඒ හිතෙන කම ඇතුලේ ඔයාලට තියෙන පිහිය වග කියන්න ඕන වගේ පිහිය වේදනාව විපැද්දුවා කියලා පිහියයි වේදනාව එකට ගැට ගහ ගන්නවා. අන්නේ ගැට ගහ ගන්නකොට දැන් ඔයාලට හිතෙන දේ වේදනාවට අයිති කියලා බලපු ගමන් කර්ම රැස් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලා පිහිය ගෙනාපු කෙනා ගැන හිතනවා, පිහිය ගැන හිතනවා, මේ වගේ පිහියක් අය පාවිච්චි කරන්න හොඳ නැති බව හිතනවා, මේ පිහිය තිබ්බොත් ඊම දරුවෙක් හරි අත කපා ගන්න. ගොඩාක් ලෝකය ඇසුරු කරගෙන ලෝකයත් ඔය කතාවට අමුණගෙන ලෝකයත් එකට ගැට ගහගෙන පින්වත්නි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ලෝකෙට කෝලහලයක් තියෙන්නේ. ලෝකෙට විශාල කෝලහලයක් තියෙනවා. මේ කෝලහලයට ලෝකයා අහු වෙලා ඉන්නේ. හැබැයි අර පටිච්චසමුප්පාදයෙන් මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක්, ස්පර්ශයත් ඇති වෙලා නැති වෙලා යන එකක්, ඇයි ස්පර්ශය ඇති වෙලා නැති වෙන්නේ? එක විඥානයයිනි තියෙන්නේ. ඒක ඇහැ පැත්තෙන් පහළ වෙනකොට කන පැත්තෙන් නිරුද්ධයි. කන පැත්තෙන් පහළ වෙනකොට දිව පැත්තෙන් නිරුද්ධයි. මෙන්න මේ විදිහට නිරෝධ ධර්මයක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නිවි නිවි යන නිරුද්ධ වෙවි යන ධර්මතාවයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ නිරෝධය නිරෝධයේ දැක්කට පස්සේ හැම වෙලාවකම නිවි නිවි යන සිතේ ප්‍රවාහය පේන්න ගන්නවා. එතකොට යාට කවදාවත් හිතෙන්නේ අර පිහිය වග කියන්න ඕන මේකට කියලා. එයාට වැටෙන්නේ එතකොට වේදනාව, එතකොට තමා තුල හටගත් වේදනාව සම්බන්ධ යථාර්ථවත් වෙනකොට එයා කොහොමද දකින්නේ? මේ වේදනාව කියන එක, ඒක පටිසමුප්පන්නෝ ඒක ලිහනවනේ. මේ වේදනාව කියන එක කර්ම විඥානයේ පහළ වීමෙන් සිද්ධ වෙන එකක්. එතකොට මේ වගේ අමිහිරි දුක් වේදනාවක් මා තුල උපදින්නට පෙර මා කරපු දේවල් බලපෑනවා කර්මය. කලින් කරපුවත් මට බලපෑම් කරනවා. ඒකයි මේක නම් මගේ පරම කර්මයක් වෙන්න ඇති, නැත්නම් මට මෙහෙම වෙයිද කියලා ওই මිනිසු කියන්නේ. ඒක ඇත්ත. පරණ කර්මයක් බලපානවා. පරණ අවිද්‍යාව බලපානවා. පරණ තෘෂ්ණාව බලපානවා. පරණ ඔගොල්ලෝ තුල ගොඩ නැගිච්ච තණ්හාවක් තියෙන්නේ. ඒක බලපානවා. ඔයාලා පෙර සංසාරී වේදනාවට තණ්හා කරගෙන ඉදා වැඩ කරපු විදිය අද ඔයාලා තුල ඔය උපදින වේදනාවට බලපානවා. යම් කෙනෙක් ගිනි තිබ්බොත් එයත් ඒ ගින්නෙමයි පිච්චෙන්නේ කවදා හරි. මෙහි ඉන්න පුළුවන් සනීපෙට සමහර විට. ගිනි තියන අයයි ගිනි අවුලවන අයයි ගිනි අවුලවන්න අනුබල දෙන අයයි ඔක්කොම ළඟදි ගින්නටමයි වැටිලා තමයි පිච්චෙන්නේ. ඒක සසර දිවෙන එකක්. ඒක ධර්මතාවයක් නිපින්නත් ඒක ධර්මතාවය කියලා නිකමුත් තේරෙනවා. හොඳට බලන්නකෝ යම් දෙයක සත්පුරුෂව අතහැරලා යමක් කළොත් ඒකට අනුරූපිය මෙහෙම ලැබෙනවා විපාකය. ඒකනේ තමන් මිනිසුන් ලෝකේ කර්මයේ පිළි නොගත්ත සමහර මිනිස්සු කෙනා හොඳ කරාම හොඳ ලැබෙයි. ඒක මම නම් අත්දකලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. යම් හොඳ දෙයක් කළොත් ඇත්ත හොඳ වේවා ලැබෙනවා කියලා මිනිස්සු කියන්නේ. මෙහි නිකම් බැලුවත් ওই රිද්මය පේනවා. ඕක සසරගතව පේන්නේ නැහැ. ඒක මවින් වැහිලා තියෙන මේ බුදුරජාණන් වහන්සේ තමයි මේක මතු කළේ. මේකට අපි ධර්මයේ කියන්නේ ධාතු ස්වභාවය කියලා. ධාතු ස්වභාවය. එතකොට අපි ලෝකයේ නොපෙනෙන මට්ටමට අපි ප්‍රඥාව ඔසවලා තියන්න ඕන. ලෝකයේ නොපෙනෙන මට්ටමට කියන්නේ අර මාතුල වේදනා විපද්දේ අර පිහිය තමයි කියලා පේන්නේ නැති මට්ටමට සංසිද්ධිය ධර්මයෙන් ලියා ගන්න ඕන. ගැඹුරෙන් මේ කතාව යා ලියා ගන්න ඕන. එතකොට ඒක ලිහන්න තමයි පටිසමුපාද ඥානය ඕනේ. ඒක ඇතුලේ කියනවා අර ඉදප්පච්චේතා පටිසමුපාදේ කියනවා මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනකම් ඒක කර්මීය බලපාලා තිනවා. අවිද්‍යාව සසර ඔයා වැඩ කරපු විදිය, ඔයා සංසාරي කතා කරපු විදිය, දැන් ඔයාට ඉතා මිහිරි විදියට කටුක විදියට දෝෂාරෝපණය අහන්නට ඒක ඔයා දොස් කියලා සසර. එයාට දැන් යන්නේ හිම දැක්ක ගමන් මිහි බණින කෙනා පේන්නේ නැහැ නේ. එළිය නොපෙනෙන මට්ටමට එයා හේතුඵල වශයෙන් මේ ඵලය හේතුන්ගෙන් හැදිලා තියෙනවා. ඒක ආසන්නත හේතුව තමයි පස්සපච්චය වේදනා. මෙබඳු ස්පර්ශයක් සිද්ධ වෙන්න කර්ම විඥානේ බල කර්ම විඥානේ කර්ම ඇසුරු කරන කවද කරගත්තේ සංසාරදී කරපුවා. සංසාරේ කරපුවා. ඔන්න ඔය විදියට බලනකොට බාහිර ලෝකේ නොපෙනී තමා තුළම ගැට ගැහිච්ච අවිද්‍යාවේ කර්මේ තෘෂ්ණාවේ උපාදානේ සසර ගතිය පේන්න ගන්නවා. මේ සාංසාරික අරබුදය එයාට පේන්න ගන්නවා. හරිද? එතකොට මේ පරණ தত্ত্বය මෙයාට පේන්න ගන්නකොට කවදාවත් කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. එයාට අරබුද එනකොට පේනවා මේ තණ්හාව මෝරණ නිසා මේක වෙන්නේ කියලා. එතකොට තණ්හාව මොකද්ද කිව්වේ? තණ්හාවට නිමිත්ත පේනවා. තණ්හාවට නිමුත්ත තමයි අර පිහිය. තණ්හා නිමිත්ත. එතකොට තණ්හාවට නිමිත්ත මොකද්ද? අර මේ මට මාතුල වේදනාව උපදපු පිහිය තියෙනවා. මේ එළිය තියෙන්නේ. පිහිය විතරක් නෙමෙයි පිහිය ගිනාපු මිනිහත් පේනවා. එයා ගැන දෝමනස්සයක් එනවා. ඔන්න ඔය සමස්ත වශයෙන් එළියේ මාතුල වෙච්ච දේ පසපච්ච වේදනා. එතකොට ස්පර්ශය කියන්නේ කායයි පහසයි කාය විඤ්ඤාණය. එතකොට කාය විඤ්ඤාණය කර්මය ඇසුරු කරනවා. කාය විඤ්ඤාණය කර්මය ඇසුරු කරනවා. ඒ නිසා අපි තුල පහළ වෙන විඤ්ඤාණයට අපි කියන්නේ කර්ම විඤ්ඤාණය, කර්ම විඤ්ඤාණය. ඒකට පාවිච්චි කරනවා කියන්නේ. එතකොට ඒක කවුරක් කරාපු එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ඇතුලේ අපිට පේන්නේ නැති මහ විශාල ගැඹුරක් තියෙනවා. එතකොට අර පිහිය පේන මට්ටම කියන්නේ තණ්හා නිමිත්ත. තණ්හාවට නිමිත්ත තියෙනවා. පටිච්චසමුප්පාදයෙන් බලපු ගමන් තණ්හා නිමිත්ත නිරුද්ධයි. එතකොට භවේ නිරුද්ධයි. භවේ නිරුද්ධනම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් පින්වත්නි ඔක්කොම නිරුද්ධ වෙන්න ගන්නවා. ඔක්කොම නිරුද්ධ වෙන්න ගන්න. ඉතින් මේ නිරුද්ධ වෙන්න ගන්නවා නම් එයාට පුළුවන් වෙන්න ඕන මෙන්න මෙතන තමයි අපි බුද්ධ ශාසනේ විදර්ශනාව පාවිච්චි කරන. දැන් එතන මේ විදර්ශනා නොකරනකොට භික්ෂුවකට උනත් අවුල් වෙනවා යා. දැන් මට මතකයි එකවරක් එක ආරාමයක එක ස්වාමීන් වහන්සේ නමක් විශාල කලබලයකටපත් වෙලා එකවරක් මං ඇහුවා ඇයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ මේ උණු වතුර බෝතලෙට උණු වතුර දාලා නැහැ. මේ වයසක හඳුරු කෙනෙක් පැවිද්දෙනුත් අවුරුදු 50ක් විතර. එයා කලබල වෙලා මේ ආරාමයේ ඉන්නයි උණු වතුර තියලා නැහැ කියලා. එතකොට ඒ උණු වතුර බෝතලේ වතුර දාලා මොකක් හරි අතපසු වීමක් වෙන්න ඇතිනේ. එහෙම වෙන්න පුළුවන් නේ. ගෙවල් වලත් එහෙමයි. ඔය ධර්මයේ නැති වුණොත් පැවිද්දෙක් උනත් ගිහියෙක් උනත් හරීම දුෂ්ටයි වයසට යනකොට. ධර්මයේ නැති වුණොත් හොඳට බලන්නකෝ. වයසට යන්න යන්න දුෂ්ටකම් වැඩි. නෑ ඉතින් ඔවා ටික කාලයක් යනකොට හරියයි කියලා හිතුවා හරියන්නේ නෑ පින්වත්. හරි දුෂ්ටකම් එන්නේ. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේ විශාල ප්‍රශ්නයක් හදාගෙන, මොකද්ද ප්‍රශ්නය? ඒ හාඳුරුගේ හාඳුරු පාවිච්චි කරන උණුවතුරු බෝතලේට ඔක්කොම ලෑස්ති කළ උණුවතුරු දාලා නැහැ. උදෙන්ම බලද්දි උණුවතුරු නැහැ. ඉතින් ආ ලොකුවට කැළඹිලා ලොකු කනත්තල්ල. එතකොට දැන් පින්වත්නි උණුවතුරු බෝතලේ නිසා යම් කිසි කෙනෙකුට දුක් වේදනාවක් උපදිනවා නම් තණ්හාවේ නිමිත්ත තමයි උණුවතුරු බෝතලේ. උණුවතුරු බෝතලේ තමයි තණ්හා නිමිත්ත. උනේ මොකද්ද? උනේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් තියෙනවා. මේක දකිනකොට, මේක ඇහෙනකොට, මේක දැනෙනකොට, මේක ගැන හිතෙනකොට, මේකේ උණුවතුරු නෑ කියලා හිතෙනකොට, ඒ හිතෙනකම ඇතුලේ මේ ඒ තමන් උදෙසා උණුවතුරු තියලා නෑ කියලා හිතෙනකම අයිති උණුවතුරු බෝතලේට සහ උණුවතුරු බෝතලේ තියපු නැති කෙනාට, වතුර දාපු නැති කෙනාට කියලා බාහිර නිමිති පේනවා. ආ කමක් නෑ, හැමදාම උණුවතුරු බොනවනේ, අද කමක් නෑ වතුර ටිකක් බොනවා කියලා උපේක්ෂාවක් නෑ එයාට. ආයේ කතා කරලා කියන්න ඕන මට අමාරුයි උණුවතුරු නැත්තම් පුළුවන් නම් උණුවතුරු ටිකක් තියන්න කියලා ඒ මැදහත්කම නෑ. එහෙම කියලා ඇල් වතුර බොන්න ඕන කියලා නෙමෙයි මම මේ කියන්නේ. කමක් නෑ අදට චුට්ටක් බොනවා. අදට ටිකක් බීලා කවුරු හරි කෙනෙක් ආවම අනුකම්පාවෙන් කියනවා අනේ පුළුවන්ද උණුවතුරු ටිකක් තියලා යන්න. අනුකම්පාවෙන් කියනවා. එතකොට කවදාවත් ආය ඇල් වතුර තියෙනකක් නෑ හොඳින් කිව්වාම. නමුත් අර මේ උණුවතුර තියාපු නැති කෙනත් පේනවා, අර පොඩි උණංශෙකුත් කෙනෙකුත් පේනවා, උණුවතුර බෝතලෙත් පේනවා, ඊයේ උණුවතුර තිබ්බ බවත් පේනවා, අද තිබ්බේ නැති බවත් පේනවා. මේ වගේ අතීත අනාගත වශයෙන් මා විශාල මානසිකව සිතුවිලි විතර්ක පදනම් කර කර මහ විශාල ව්‍යාකූලත්වයකට අහුවෙලා යනවා. ආයේ පොඩි පහේ ව්‍යාකූලත්වයකට නෙමෙයි අහුවෙන්නේ පින්වත්නි. අනික යාට තේරෙන්නේ නැහැ සවිඥානික තමන්ගේ පැත්තේ කය තමන්ගේ පැත්තේ සීය තිබ්බනම් පේනවා උණුවතුරු බෝතලේ නැතුව මට ජීවත් වෙන්න බැරි බව දැනෙන්නේ අනේ මම මේ කායික සැප බලාපොරොත්තු වෙන නිසා නේද උණුවතුරු බෝතලේ ඕන කියන එකේ පේන්නේ පින්වත්නි ඔයාලට ගමනක් යනකොට උණුවතුරු බෝතලේ නැතුව යන්න බැරි නම් ඔයාලට එහෙම ඒ සියල්ල තුල පවතින්නේ ආවසානික ඉලක්කය කායික සැප උණුවතුර බෝතලේ අතාරින්න බැරි භික්ෂුවක් පංචස්කන්ධය අතාරින්නේ කවදාවත්. එතකොට අර උණුවතුර බෝතලේ සහ ඒ බෝතලේ උණුවතුර නොතියපු කෙනා පේන කම තමයි තණ්හා නිමිත්ත. තණ්හා නිමිත්ත. අර හිතෙන කම වේදනාවට අයිති කියලා හිතනවා. හිතෙන කමට අයිති බාහිර ලෝකේ වේදනාව උපද්දවනවා කියලා පේනවා. මන් මේ වගේ අවශ්‍යයේ මේ උණුවතුර බෝතලේ කියලා පේනවා. උණුවතුර තියපු නැති කෙනත් පේනවා. ඔන්න ඔය වගේ බාහිර ලෝකේ ව්‍යාකූලත්වයක් හැම වෙලාවකම පේන්නේ ධර්මයක් නැති කමට පින්වත්නි. ධර්මයක් තිබ්බනම් පේන්නේ. මෙන්න මේ විදියට ස්පර්ශයෙන් වේදනාව හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. වේදනාව නිසා හටගන්න සංඥා තියෙනවා නම්, විතර්ක තියෙනවා නම්, චේතනා තියෙනවා නම්, විතර්ක විචාර තියෙනවා නම් ඔක්කොම වේදනාව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ සිත තුළ හටගන්න සියලු නාම සංස්කාර නිවි නිවි යන්නේවා. ඒ අරමුණක් අරමුණක් පාසා ඇති වෙනවා. අරමුණ නිරුද්ධ වෙනකොට ඔක්කොම නිරුද්ධ වෙලා යනවා කියලා මෙන්න මේ විදියට සිත සහ සිතුවිලි ටික තවත් සිතකින් දකින්න පුළුවන් නම් හරියට අර වතුර ටික අයින් කරනකොට අර බොර වෙච්ච වතුර අයින් කරගෙන යනකොට ඒ එතනින්මයි පිරිසුදු වතුර එන්නේ. ඒ එතනින්මයි පිරිසුදු වතුර. පින්වත් මේ අවුල තියෙන හිතේමයි සිතින්මයි අවබෝධ කරන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. අපිරිසුදු වතුර අයින් කරනකොට එන පිරිසුදු වතුරෙන්ම තමයි ඔයාලට ලිම්බෙම්ම තෝදන්න තියෙන්නේ. ඔයල් ඔතනමයි පිරිසුදු වතුර. එහෙනම් සපින්නත් මේ සිතේ අවුල සිතින්මයි විසඳන්න තියෙන්නේ. බාහිර ලෝකයක එක තැන් හොයාගෙන ගියාට වැඩක් නැහැ. මෙන්න මේ විදියට ඔයාලට මේ විදියට දැකලා මේ සිතේ ඇතිවෙන ප්‍රවාහය අනිත්‍යයි. එක මම මගේ කියලා ගන්න මොකක්වත් නැහැ. කර්මයෙන්, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රිද්මයක් තියෙන කියලා දැක්ක ගමන් පින්වත්නි භවේ නිරුද්ධයි. භවයට අදාළ අபிසංස්කාර ඔක්කොම කඩාගෙන වැටෙන්න ගන්නවා. ඒ කඩා වැටීම ඇතුළේ තමයි ශ්‍රාවකයා නිවනටපත් වෙන්නේ. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ටිකක් ස්වභාවයෙන් පොඩි ගැඹුරක් තියෙනවා. නමුත් හොඳට අහලා මේ යථාර්ථය තේරුම් ගත්තාම එළිය අවුලක් වැටෙන්නේ නැහැ. අවිද්‍යාසහගතව, තණ්හාසහගතව, උපාදානසහගතව ඇතුලේ පැන නගින අර්බුදයක් පේන්න ගන්නවා. ඉතින් මේ අර්බුදය ඊටාම කඩිනමින් විසඳා ගැනීම පිණිස ඔය පින්නතුන්ලාට මාර්ගය පෑදේවා කියලා අපි දේශනාව නිමා කරනවා. දේශනාවේ දායකත්වය කමලා උයන්වත්ත මහත්මිය දරලා තිබෙනවා. ඒ තුමියට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව, දිගාසිරි සම්පත් වේවා. පොතුවරාව මාළඹේ පදිංචි වෙ ඉන්න කමලා උයන්වත්ත මහත්මියට මේ කුසල් උපකාර වෙලා භවගාමී ජීවිත සුවපත් වෙලා ආයති භවයේ සුවපත් වෙලා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් එතුමියට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. කමලා උයන්වත්ත මහත්මියගේ 75 වන ජන්මදිනයේ නිමිති කරගෙන අනුමෝදනාශිර්වාද ධර්ම දානයක් හැටියටයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් එතුමියට නිරෝගී සුව, ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. සත්‍යාවබෝධය ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතයේ තුලදීම වහවහා ධර්මාවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පවුලේ දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන්, සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට දෙතුමිය මේ ධර්ම දාන මේ කුසල් ආශිර්වාදයේ පිණිස එකතු කරලා තිබෙනවා. ඉතින් මේ සියලුම කුසලානි සංස ධර්මයන් එතුමියට සහ පවුලේ සියලු දෙනාට නිරෝගී සුව, චිරජීවනයේ කායික මානසික යහපත පිණිස වේවා. උතුම් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂාදී සියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් DMA උයන්වත්ත දයාබරණීය ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. උයන්වත්ත මහත්මා ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් කමලා උයන්වත්ත මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපනිශ්‍රය වේවා. සියලු ආකාරයෙන් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමෝපියන්ටත් උතුම් නිවන් පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද කමලා උයන්වත්ත මහත්මියට අපි ආශිර්වාද කරනවා. මාළඹේ පොතුවරාව ශ්‍රී සුබෝධාරාමාධිපති පූජනීය මූලටියන ධම්මසේන නායක ස්වාමින් වහන්සේටත්, සියලු ස්වාමින් වහන්සේලාටත්, අරණායක අභිනවාරාමාධිපති අරණායක ධම්මදජ ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත්, ලක්වාසී ලෝකවාසී සියලුම මහා සංඝරුවනටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං